මයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මේ ධම්ම සභා මණ්ඩපයට පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාව ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද මේ ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. ඒ වගේම මේ ධම්ම සභා මණ්ඩපයට වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාගේටත් මෙහෙණින් වහන්සේලාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි හැම දෙනාටම. සාකච්ඡා කරන්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කාට හරි අපි මේ කතා කරන දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න. අපි මේ සාකච්ඡාව තියෙන්නේ දැන් මොනවද මේ කියන්නේ කියලා තේරුම් ගන්න පහසුකින්ද තව තවත් පුළුවන් විදිහට සාකච්ඡා කරන්න. එන කාට හරි ගැටලුවක් තියෙනවද?
තෙරුවන් සරණයි කොපිල මහත්මයා. මගේ නම අපි ආරම්භයක් වශයෙන් ඔබතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා හිතනවා. එදා අපි සාකච්ඡා කර විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැන අපි අපිටුල තියෙන වැරදි වැටහීම අපිටුල තියෙන ඒක මොකද්ද කියලා හොයාගන්න අපි කරන උත්සාහය තුල තියෙන ඒ වැරදි උත්සාහය වගේ දෙයක් තියෙනවා. මොකද පංචපාදානස්කන්ධය කවදාවත් අපිට එහෙම දැනුමකින් මේ දැනගන්න බෑ. තවත් අපිට මේ යම් කිසි වටහා ගැනීමකින් කරගන්න බෑ. මොකද පංචපාදානස්කන්ධයමයි අපි මේ අපි ජීවත් වීම, යෙදීම කියන තැන. එතකොට අපි හරියාකාරව පංචපාදස්කන්ධය හරියට දැනගත්තා කියන්නේ අපි එතන එතර වීමක් වෙනවා. හරියට ඒ ධර්මයේ යෙදීමක් වෙනවා. ඒ වගේ එතනදී අපි කොහොමද ඒක තවදුරටත් පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. අපි හරියාකාරව මේ යම්සේ ධර්ම කරුණු ගැන අපි වටහා ගන්න, ලෞකික වශයෙන් වටහා ගන්නට වැඩිය අපි මේ ප්‍රායෝගිකත්වයේ යෙදීමේදී එතන දෙන අසරණ භාවයෙන් මේ එතනට යෙදෙන විදිය වගේ දේවල් ටිකක් අපි පැහැදිලි කරගමු කියලා මම හිතුවා. තෙරුවන් සරණයි කොපිල මහත්මයා.
තෙරුවන් සරණයි. ඔව්. පංච උපාදාන ස්කන්ධය කියනකොට අපිට අර හිතෙනවා දැන් ලෝකේ තියෙන දෙයක්. ඒ කියන්නේ රූපයක්, සද්දයක් මොනවා හරි අපි අත්දැක්කට පස්සේ ඊළඟට ඒක ගැන හදාගන්න දේවල් කියලා අදහසක් තියෙනවා. ඒකත් පංච උපාදානස්කන්ධයක් තමයි. ඒ වුණාට අර ඔබතුමා කිව්වා වගේ මේ ජීවත් වෙන ගතියම කිව්වෝ. එහෙම නැත්නම් අපි අද්දකි ප්‍රායෝගිකව මොනවා හරි ඒ ජීවත් වීම කියන්නේම තේරෙනවානේ මමයි කියන ගතියක් නැත්තම් මගේ කියන ගතියක්. මොකද ජීවත් වෙන ගතිය කියන්නේ කපැත්තකින් මේ ආයතන ක්‍රියාකාරීත්වයක් කියන්නේ. එහෙම නැත්නම් මේ මොනවා හරි සජීවි බවක් ඇති වෙන ගතිය. සජීවි බවක් ඇති වෙන ගතිය කියලා කිව්වොත් ආයතන ටික ගත්තොත් දැන් දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්න. ඔය ටිකත් එක්ක නේද මේ මම කියන හැඟීමක් එන්නේ. ඒ සිද්ධ වීම තුළම මේ පංච උපාදානස්කන්ධය යෙදෙනවා. ඒක මේක අර දැනගන්නද දකින්නද කියන එකෙන් අපිට දැනගන්න කියන්නේ දැනුමක් විදිහට දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා එහෙනකොට බලනකොට ඒ විමසනකොට මෙහෙම කියලා තියෙනවනේ කියන එක අපිට ඒ දහමත් එක්ක දැනුමකට ගලපන්න මේකනේ උනත් තමයි අපිට දැනගන්න පුළුවන් නැත්තම් දැනගන්නවත් විදිහක් නැහැනේ මෙහෙම දෙයක් කියලාවත් තියනවාද කියලා. ඒ දැන ගැනීම කියන එක අර මාර්ගයට වැටුණා වෙන්න කියන අර ඥානයක් ම වෙන්නේ නැහැ. ඒක ඥානයක් වෙන්නේ නැහැ. ඉතින් අපි එකට කරන්න ඕන දේවල් ටික ඒ උත්සාහය යොදන්න වෙනවා තාත්තර කිව්වා වගේ. එතෙන්දි තමයි මේක දැනගන්න බැහැ කියන එක මේ අපි දැනුමකින් කියන්න ගියොත් ඒක ආයේ දෘෂ්ටිය. අපි කොහොමද දන්නේ දැනගන්න බැහැ කියලා? ඉතින් ඔක දැනගන්න බැහැ කිව්වොත් එහෙනම් ඒක හොයලා වැඩකුත් නැහැ. ඒ එහෙමත් ඉක්මන් වෙන්න එපා. තියෙන්නේ අපිට එන්න ඕන මේ කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන මම ඉන්න එකේ ගැටලුවක් තියෙනවා. ඒකත් අපි අහලා තියෙනවා. ඒ ගැටලුව අපිට අහු වෙන්නේ නැහැ. එතන මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ මේක වෙන්නත් දැ ඒ වුණාට වෙනවා. කොහොමද වෙන්නේ? කියන තැනින් මේ හොයන්න. එතන දැන් ප්‍රජානන ඒ කියලා තියෙන නැත්නම් අපිට ඇහිලා තියෙන එහෙම වෙන එක වැරදි කියලා. සක්කාය දිට්ඨිය වැරදි කියලා නේ. සංයෝජන වැරදි. ඒවා හින්දා තමයි මේ සසර නැති නිසා තමයි දුක. මේක වැරදි නම් මේක වෙන්නේ කොහොමද? වැරදි නම් කියන තැනට යන්න හොඳ නැහැ. දැන් වැරදි කියලා අපිට පේන්නේ නැති හින්දා නේ වෙන්නේ. ඒක දැක්කනම් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මුලාව රැවටිලා බව දැක්කා කියන්නේම රැවටිීම නැති වෙන්නේ. රැවටිීම කියන්නේ නොදන්න තාක්කල්නේ මුලාව. මුලාවේ ඉන්නවා. සත්‍යයා ඉතින් මුලාවේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒකෙන් තමයි අපිට යන්තම් අර අපේ ශ්‍රද්ධා මාත්‍රකින් අපි ඉන්නේ මුලාවේ කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි හිතා ගැනීමයි මුලාව ඉන්නවා කියලා දැකීමයි දෙක. අන්න ඒ වගේ නිකන් පිටි අදහසක් හරි මහත්මයා ඒ වගේ දෙත්තකින් ගැහුවේ ගැටලුව නැත්නම් ඉස්සරටත් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පරි මහත්මයා. අත් වශයෙන්ම මේ මට දැනගන්න අපි හැමදාම මේ පංච ප්‍රස්ථානස්කන්ධේ මොකද්ද කියන එක අත්තුල තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද මේ කොහොමද මේක තේරුම් ගන්න? ඒනට අපිට අත්‍යවම ඔබතුමා පැහැදිලි කර විදිහට මේක අපි ප්‍රඥා ගෝචර දෙයක් නිසා මේ මොකද්ද මේ කියන්නේ අපේ ප්‍රායෝගිකත්වයේ අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක ඒක බුද්ධ භාෂිතයක් මේ පංච උපාදානස්කන්ධයක් කියලා ඒක අසුදු කෙනෙකු විසින් මම විග්‍රහ කරපු දෙයක් නිසා අපිට වෙන වෙනම ඒක දැනගන්න බෑ නේද? අනිත් එක අර දැන් සූත්‍රයක
සූත්‍රය එහෙම කියනකොට ඔබතුමාට හිතෙන්නේ නැද්ද එහෙනම් අපි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ කියන පැත්තකට එනවා? එහෙම වෙන්නේ නැද්ද? මේක බෑ. ඒ මට හිතෙන්නේ ඒ අදහසින් නෙමෙයි යන්න ඕන කියලා. ඒ අදහස ගන්නවනමකට දන්නවද? අපිට දෙයක් වැටහුණොත් තාම බුදුරජාණන් වහන්සේ කියපු දේ නෙවෙයි වැටහුනේ කියන තැනට එන්නේ. දැන් අපට අර්ථයක් එනවනේ. ආ මේ කියන්නේ මේක වෙන්නේ නැති කියලා. එතකොට අපට දෙයක් ලැබිලානේ. මේ දෙයක් ලැබුණා නම් ලැබුණේ කාටද කියන ගැටලුව මතුවෙනවා. තේරුණාද? අනේ ඒ අර අපි ආයේ වරද්ද ගන්න තැනින් ඉඳන් ඒක යොදා ගන්නා නිසා මේක හොයන්න බැහැ කියලා ඒක ඒක දාගන්න එපා. එතකොට ඒක ලැබිලා දැන් මේක ලැබෙන්නේ නැති දෙයක් කියලා දැනගෙන මොනවත් ඒක ලොකු දෘෂ්ටියක් වෙනවා. එහෙනම් ඒක ඒක නිත්‍යයි කියලා ගන්නවා. කවුරු මොනවා කිව්වත් ඒ ඊළඟට ඕක තේරුම් ගන්න. අනේ මේ වගේ තැනකට යනවා. ඉතින් තේරුම් ගන්න බැරි කියන දෙයක් කියන එක නිත්‍ය කරගෙන නේද තව පැත්තකින්. තේරෙනවද මම කියන්න හදන්නේ?
එහෙමයි රවි මහත්මයා. ඇත්තටම මම එතන අදහස් කළේ දැන් අපි මේ දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි මේ ප්‍රායෝගිකත්වයේ යෙදෙන විදිය ඒක එතන සත්‍ය පුද්ගලෙක් නෑ මේක ප්‍රායෝගිකත්වයේ යෙදෙන විදිය කියලා ඒක හිතනකොට ඒ හිතන එකත් තව හිතන කෙනෙක් මම වෙනවා. එතකොට එතන එහෙම කවුද හිතන්නේ කාර්ද මේ වෙන්නේ කියලා හිතන එකත් එතනත් ඒ වගේම එකක් සිටවිල්ලක්. එතකොට එහෙම බලාගෙන යනකොට අපි ඇත්ත වශයෙන්ම අසරණ තත්යකටපත් වෙනවා. මොකද අපි මේ ප්‍රායෝගිකත්වය මොකද්ද කියන එක දැනගැනීම ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයෙන් අපි ඒක දැන් බුදුදේශනාවේ තියෙන ද පංච උපාදාන ස්කන්ධයක් කියන එක මේ ප්‍රායෝගිකත්වය. එතකොට අපිට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙනවා නම් එතන තවත් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ලැබෙන කෙනෙක් ඉන්නවා. එහෙමනම් එතන මම රසික ප්‍රඥා ගෝචර දෙයක්ම නේද අපි කල යුත්තේ. එමනම් මේ ප්‍රඥාව වැඩෙන විදිහට ප්‍රශ්න කිරීමම කියන එක අදාල තමයි තිබුණේ. අනිත් එක
දැන් මම මොන අහන්නද? දැන් අපි ජීවත් වෙනකොට පංච උපාදානස්කන්ධය ලැබෙනවද නැද්ද?
ඒකයි පංච උපාදානස්කන්ධයක්ම තමයි. ඒ කියන්නේ ආයකත්ව කියන්නේ උපාදානස්කන්ධ.
ඔව් දැන් එතෙන්දි කියන්නේ නැහැ අහලා තියෙන්නේ මෙහෙමයි කියලා. දැන් අන්න ඔතනින් අපි නිදෙන්නවා. අහලා තියෙන්නේ මෙහෙමයි කිව්වහම අපි අහලා තියෙන දැනුමක් නේ කියන්නේ. අපි මෙච්චර කල් දන්නේ මෙහෙමයි. මේ සාකච්ඡා අහලා තියෙනවා. මේ සායනාත කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මම කිව්වා හරි කවුරු හරි කියන කෙනාට මේ කියන්නේ අපි අහන අපේ පැත්ත මේ කතා කරන්නේ. හරි පංච උපාදානස්කන්ධය කියලා මොකද්ද කතා කරනවා. මට නම් හිතන්නේ ඔන්න ඔතනම තමයි ඇති. ඒ උපාදානස්කන්ධය කියන්නේ නිකන් අර පාළි වචනයන්නේ මොකද්ද කියලා. ඒ පැත්තට වඩා මේ ආයෝගිකත්වයට මොනවා හරි අමංගේ ජීවිතයත් එක්ක බලන්න කියන එක. ජීවිතයත් එක්ක කියන්නේ අපි ඇත්තටම දකින්න ඒවා තියෙනවා නේද? ඇහැ. දකින්නවා. හේ. ඊට වඩා වචන දන්නේ නැහැ. හැබැයි ඒ අත්දැකීම තියෙනවානේ දැන්. දැන් එහෙම ගන්නකොට දැන්. දැන් ඔබතුමාට ඇහෙනවානේ. පද්ද ඇහෙනවානේ. එතකොට ඒක මොකක්ද? ඒකනේ අර සජීවීකරණය කියලා කිව්වේ. ඇහෙන්නේ කාටද මටනේ? ඔබතුමාට ඇහෙනවා කියන්නේ මේක මටනේ ඇහෙන්නේ කියලානේ. නැත්නම් මට ඇහෙන ටික ඔබතුමාට ඇහෙන්නේ නැහැ නේද? ඒක මටනේ ඇහෙන්නේ. එතකොට අපිට සාධාරණ ප්‍රශ්නයක් එනවා නේද? ඉතින් ඇහෙන කෙනෙක් ඉන්නවා. නේද? එතකොට අර ඒ ගැටලුව මතුවෙලානේ. කෙනෙක් නැත්නම් ඇහෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එන්නේ නැද්ද? එතකොට ඒකට හොයන්න තියනවා නේද දැන්? පංච උපාදානස්කන්ධය කියලා අපි දෙයක් දාගෙන ඕක ගැන හොයන්න යනවා. අපි දන්නේ නැහැ පංච උපාදානස්කන්ධය මොකද්ද කියලාත් දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ අපේ මේ ආයෝගික තාත්වික භාවය නෙවෙයි. අපි ජීවත් වෙන ස්වභාවය නෙවෙයි. අපි මොකද්ද එකක් අහගෙන ඒක ගැන හොයන්න. ඒක මම කියන්නේ නැහැ. අංගමතු ලෝකයක් හදාගෙන ඒකෙන් ඈතර වෙන්න යනවා වගේ වැඩ. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම ලෝකයක් ගැන කිව්වා. ඒ ලෝකේ වැරදි. පංච උපාදානස්කන්ධ ලෝකයක් ගැන කිව්වා ඒක වැරදි. ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකෙ නෙවෙයි අපි දැන් හොයන්න යන්නේ. අරබ කද්දෝ එකක් පංච උපාදානස්කන්ධය කියලා කියන මොකද්ද ඒ? ඒක තමයි දුක. ඒකට අර නිකන් අපි විඳින දුක නෙවෙයි නිකන් අමුතු දුකක් හදාගෙන ඒකෙන් ඈතර වෙන්න හදනා වගේ වැඩක් කියලා මට හිතෙනවා. මම වැරදි වෙන්න පුළුවන්. මම අපි අර ඔයන එකේ අර ප්‍රායෝගික ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි කියන්නේ. දැන් ඒක මං කියන්නේ මං අර කලින් සාකච්ඡාවක මං කියද්දි මං කිව්වේ දැන් අපි බැලුවොත් අර තම අවබෝධ කරපු අයට ලොකු ගැටලුවක් මතු වුණානේ. දැන් උදාහරණ ගත්තේ අඟුලිමාල දහම් දේශනා කරනකොට අපි අහලා තියෙන්නේ අර ඉනිමර බර ඇඟිලි කපන ඇඟිලි ලක්වන යද්දී දැන් අන්තිමට බුදුරජාණන් වහන්සේ නියාවි එතකොට මේ 1000 සම්පූර්ණ කරගන්න ඒ අරමුණෙන් දැන් අඟුලිමාල එළවනවා බුදුහාමුදුරුවෝ අල්ලගන්න. අපට පේනවා බුදුහාමුදුරුවෝ දුවනවත් නෙවෙයි. ඇවිදිනවා වගේ එහෙම නෑ අපි කතාව අහලා තියෙනවා නැත්නම්. එතකොට බුදුහාමුදුරුවෝ දිව්වා කියලා අහලා නෑ. දැන් අඟුලිමාලට පේන බුදුහාමුදුරුවෝ යනවා. හැබැයි අඟුලිමාල වේගෙන් පුරාන් තරම් වේගෙන් දුවනවා දුවනවා දුවනවා. අර අපි අහලා තින්නේ අර අඟුලිමාල කියන්නේ එසේමසේ කෙනෙක් නෙමෙයි අර සද්දන්ත උලේ ඇතු අධ්‍යනෙකුටත් වඩා ශක්තියක් තියෙන වේගෙන් දුවන ජන ඕනම කෙනෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන්. ඒතර වේගෙන් දුවනකොට මේ ඒ සුදුහාඳුරන් පිටු වෙන්න බෑ. එතකොට එතකොටනේ කියන්නේ මේ බැරිණ තැනනේ වහන නවතිනු කියලා. අපිට කියන්නේ අල්ලගන්නනේ. ඒ නවතින්න කියන්නේ යවිදිනවා පේන. එතකොට උත්තරේ ඉන්නේ මම නැවතිලා. අන්න බලන්න. දැන් මම මෙච්චර පස්සෙන් එලවනවා වේගෙන් දුවනවා අල්ලගන්න බැහැ. මේ යන ගමන් කියනවා නැවතිලාලු. දැන් අර මේ එතෙන්දි බලන්න පංච උපාදාන ස්තන්ධයක් ගැන කිව්වද දුවක් ගැන කිව්වද මොකක් හරි අපි වචන ගැන කිව්වද නැත්නම් මේ ප්‍රායෝගික අත්දැකීමක් ගැනද කිවි ජීවිතේ ගැන තමන්ගේ තමන් හොඳට අත්දකින දෙයකින් ප්‍රශ්නයක් මතු කරලා මේ මෙච්චර වේගෙන් පස්සෙන් එලෝලක් කිත්තු වෙන්න බෑ මේ නිෂ්ක්‍රමණයන් වහන්ස කියන නැවතිලා නැවතිලා නම් ඒක වෙන්න බැරි දෙයක් අන්නේ එතෙන්දි දැන් අපිට උත්තරයකට වඩා දැන් අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. අපි මේ දන්න මත්තම වැරදි. දැන් ඒක ඔක්කොම වැරදි කියලා ඒක දෘෂ්ටියක් කරගන්න නෙමෙයි දැන් හොයන්න දෙයක් තියෙනවා. එතන මොකද්ද? ඔයයට ඇහෙන දෙයක් තියෙනවා. දැන් ඔය වගේ එකක් එනවාද අපි දැන් පංච උපාදාන ස්කන්ධය කියනවා. ඒක කියන්නේ මොකද්ද කියලාත් ඇත්තටම දන්නේ නැහැ. අර ඊළඟට වචන ටිකක් පාඩම් කරනවා. ඒකේ රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය. ඔවා දැනුමක් නිසා දැන් ඒක හරි මම කියන්නේ මේ තමන්ගේ ජීවිතේ ඕක හම්බ වෙනවා නම් අන්න එතෙන්දි ඒ ප්‍රශ්නේ මතු වෙනවා. ඒ මතු වීමයි කරේ කියන්නේ හොයන්න දේ Tamanta පැහැදිලි වෙන්න ඕන ප්‍රශ්නේ මොකක්ද කියලා. අත් වෙලා තියෙන ප්‍රශ්නයක් දන්නේ නැත්නම් උත්තරයක් හොයනවා. ඒ කියන්නේ දුක කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දුක නැති කරගන්න අපි හදලා. අර ජනපද කල්යාණි හොයන්න යනවා එයා කවුද කියලා කිසිම විදිහකට දන්නේ නැහැ. දැක්කත් අඳුරයි. අනේ ඒ වගේ වැඩක් වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධියම නේද අර කසීබ ආරද්වාජගේ උදාහරණ ගත්තා. එයා කුඹුරු වැඩමයි ජීවිත කාලෙම කරන්නේ. ඒකේ තියෙන තීරම දන්න කෙනාට තියෙනවා. ඒ කුඹුරක්වත් නැති කෙනෙක් මමත් කුඹුරු සීසනවා ආනවා මාස් කියලා වීව පුරනවා මාස් කියලා වැඩ කරලා අස්වැන්න අරගෙන දානවා. ඒ යාට ලොකු ප්‍රශ්නයක්. කුඹුරක් පේන්නවත් නැහැ, වී නැහැ, අතුලක් නැහැ. ඒ මොකක්වත් ඒ විතරක්වත් මොකක්වත් නැහැ නේ. සීසනවා. හරි ඉස්සෙල්ලා නැවතිලා කිව්වා වගේ තමයි මේ වෙන බැරි දෙයක් නෙමෙයි කියන්නේ. එතකොට හොයන කෙනාට එන යතලුවක්. දැන් තමන්ගේ පැත්තෙන් බලන්න අපිට එහෙම හොයන්න දෙයක් තියෙනවද නැත්නම් අපි අර මොකද්ද කියපු එක පොතකින් කියවලා අපි ආමුදුනේ අපි ඒක හොයන්න යනවා. අපට ගොඩක් වෙලාවට නොදැනුවත්වම වෙලා තියෙන අර වචන ටික පාඩම් කරගෙන අර වචන මොකද්ද මේ වචන මොකද්ද ඕක තිබුණේ කොහෙද මෙතනද ඔය ඒ යන්නේ දැනුමක් පස්සේ නේද. ඇත්තටම මේ ප්‍රායෝගිකත්වයක් මතු වෙලා නැහැ නේ. මට නිකන් හිතෙන්නේ අපි පස්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහගන්න ඔන්න ඔය වගේ දෙයක් හින්දා මේ අපිට මේ කියන එක තේරෙන්නේ නැහැ කොහෙත්ම. කියන එක තේරෙන්නේ නැහැ කියන්නේ උන්වහන්සේලා ගෙට අනුගත වෙන්න විදිහක් මේ බුදුරජාණන් වහන්සේ හරි දෙන්නන්නේ. අපේ මනස ටිකෙන් ටික ඒකට පිටක් යන ස්වභාවයේ ඉඳලා ඒ ප්‍රඥාව කියන තැන ඔබතුමා මතක් කරපු එතනකම් ප්‍රඥාව වැඩෙන්න විදිහක් තියෙනවා. මේ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය ආහාර ටික යෙදෙන්න ඕන යම් කිසි දෙයක් තියෙනවා. ඒකට ඒකේ මූලික දේ දැන් අර අසරණ භාවය කියන වචනේ දැන් අල්ලගෙන ඉවරයි ගොඩක් කර මම අමාරුයි මේ ඔබතුමාට නෙවෙයි කියන්නේ පොදුයි. ඉතින් අපි කියන මේ ෆයිනන්ස් අපි දැන් හරි අසරණ. මන් දන්නේ මට නම් එහෙම අසරණ භාවයක් තේින්නේ නැහැ දැනෙන්නේ නැහැ මොකද්ද කියලා. ඔය කියන මට්ටමේදී ඇත්තටම අසරණ වෙලාද ඒකත් අර ආටෝපයක් කරගෙනද දැන් අහලා අසරණ වෙන්න ඕන මේක. මෙතෙන්ට එන්න නම් කියලා ඒක ඇහිලා හිත ඒකටපත් තියන් වෙලා ඉතින් දැන් අසරණකමකුත් බලෙන් හදාගන්න. ඒ පුළුවන් නම් කියන්න මොකද්ද මේ අසරණ බව කියලා ඇයි අසරණ වෙලා? අනේ ඒ ප්‍රශ්නේ. මම අර දෙකෙන්ම උදාහරණ දෙකෙන් මතකලේ ඒගොල්ලෝ අසරණ භාවයකටපත් වුණා. අසරණ භාවයේ කියන්නේ මේ කියන එක. මොකද්ද මේක? මේක තේරෙන්නේ නැහැ කියන එක. අපි මේක කතා කළොත් හොඳයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රේමස්නේ අදම ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. සමහර ඔබතුමා කියු විදිහට අපිට ප්‍රශ්නයක් මතුවෙන්න කලින් දැනුමක් දහම් දැනුමක් කියන එක අපිට බාධකයක් වෙලා තියෙන කියලා මට ඉතරම දැනට දෙයක්. මොකද අපි මේ පංච පාදාන ස්කන්ධේ ඊළඟ ධර්ම දේශනාවලින් ආල්තන සූත්‍ර දේශනාවලින් ආල්තන ධර්ම කරුණු අපිව අභිභවා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ මතුවෙන්න කලින් ඉතින් අර ඔබතුමා කියු විදිහට අපි ප්‍රායෝගිකත්වයේ තුලම ප්‍රශ්නයක් මතුවෙනවා නම් මොකද්ද මේ ප්‍රායෝගිකත්වය කියන්නේ? අපිට මොන හරි ඇහෙනකොට ඇහෙන්නේ මට නම් ඒ කියන්නේ ඇහෙන්න කලින් මම මෙතන ඉන්න ඕන කෙනෙක් ඉන්න ඕන ඒ විදිහට ඇසීම දැකීම දැනගැනීම දැනීම කියන ඒවා ඔක්කොටම කලින් කෙනෙක් ඉන්න ඕන. එතකොට ඒ කෙනා එහෙමනම් ජීවිතේ වෙන්න බෑ. ඒ කෙනා එක්කෝ මලමිනියක් වෙන්න ඕන නැත්නම් සීමුත්‍යා කෙනෙක් වෙන්න ඕන. එතකොට එහෙම බලනකොට අපිට අර එතන ප්‍රශ්නයක් මතුවෙන්න කලින් අපි මේ තන්න දැනුමෙන් දන්න ධර්ම දැනුමට එක ගලපලා බලන හැම වෙලාවෙම එතෙන්දී අපි අර අසරණ බවකට වැඩිය මේ දන්න බවකට පැමිණ වෙන. ඒ වගේ ප්‍රශ්නයක් නේද පුතුම මතු කරන්න හදන්නේ කියලා තමයි.
ඔය බලන්න හොඳට හිතලා බලන්න අසරණ භාවයක්ද දන්න භාවයක්ද ඇවිල්ලා තින්නේ කියලා කලින්ට වඩා. දහම ගැන මම ඉස්සරට වඩා දන්නවා කියන එකකටද ඇවිල්ලා තින්නේ අසරණ භාවයකට. දහම් සාකච්ඡා කරලා අහලා
මට එතන දන්න බව يعني අසරණ භාවයට වැඩිය අපි දන්න භාවයක් තමයි.
ඔව් මං කියන්නේ අවංකව තමන්ගෙන් ඔය ප්‍රශ්නේ අහන්න. ඒ අපි මේ අසරණ භාවය බොරුවටනේ පෙන්වන්න හදන්නේ. යා අසරණ භාවය ආවනම් ඔය එක එක වචන අහහා ඉන්නවද අපි අපිට තියෙන ප්‍රශ්නේනේ අහන්නේ. දාලුතෙන් දැන් පාවින්නහසේ ඔන්න දැන් අද තව දේශනාවක් කළා කියන්නේ ඒ අලුත් වචනයක් කිව්වා. ඔන්න ඔක හොයවන්න. ඇයි මේ අසරණ භාවයක්ද දැනුවක් පස්සේද යන ඕක නේද දිගටම කලි. ඉතින් අපේ සංඝහන්සේ එක එක විදිහට මට තේන විදිහට ඉඳන් කියනවා. අපි දුක ගානක් ඇසුරු කරන දවසට තේනවා දැන් එක කාලෙක එක විදිහකට පාළි වචන වලින් කියන්න ගත්තා. ඒ විදිහ හරි ගියේ නැහැ. ඊළඟට සිංහලෙන් කියන්න ගත්තා. මොකද අර වයින් ප්‍රශ්න කනවා කියන උදාහරණයක් ගත්තනේ. කනවා කියන්නේ මොකද්ද? දැන් ඉතින් පාලි වචන දාන්න විදිහක් නැහැ. මේකටත් දාන්න ගස්පයි වුණාට ඒක මේ ඒ අර සමන්ව හිතන පැත්ත මතු කරන්න මේ කියන්නේ. දැන් ඒ කනවා කියන එක දැන් හරිනම් ඔය දික්ක සුකමුත් ඉවරයින් ගත්තොත් දකින්නවා එහෙනවා ඔයින්නේ බලන්න කියන්නේ. එතකොටම අපි දාගන්න අර දන්න ටිකට. අදිත් කියපුණා ඈ දකින්නවා කියන්නේ ආයි සූපේ චක්කු විඥානේ සින්නම් සංගති කස්තෝ මේවා ඇති වෙනවා. මෙහෙමයි ওই විස්තර ටික දලාගෙන එනවනේ. අපි දකින්නවා කියන එකේ ඕවා කලාගෙන එන්න පුළුවන්. ඒ දැනුමක්ද නැත්නම් අපේ නිකන් අර හිත මෙහෙම නැහැ කවි. මට හිතන්නේ ඒ වගේ එකක් මේවා කරන්න තමයි කනවා කියන්නේ මොකද්ද කියන්නේ. දැන් Taman දන්න Tamanගේ මට්ටමෙන් එකට දෙන්නයි. ඒ කියන්නේ හිතන්න නැතුව උත්තර දෙන්න බෑනේ දැන් කනවා කියන්නේ මොකද්ද? දැන් අපි එතනින් ඕනනම් ආයි මේකට සම්බන්ධයක් ගන්න බලමු. දැන් කනවා කියන එකයි ඇහෙනවා කියන එකයි මට සම්පේනේ ඔය එකම චින්තනේ මෙහෙවන්න තියෙන්නේ. ඉතින් ඒ මෙහෙවන්න දැන් ඇහෙනවා කිව්වොත් අපි දැන් ඇහෙනවා කියන්නේ මොකද්ද? කනවා කියන්නේ මොකද්ද කියලා නිකන් කාට හරි විස්තර කරන්න පුළුවන්ද? මේ අහන්නේ පොතක තියෙන එකක් නෙමෙයි. ඒ වගේ මේ ජීවිතෙත් එක්ක ගැටලුව මතුවෙනවා. දැන් මම කියන එක පොතක නෙමෙයි, මගේ කියන එක පොතක නෙමෙයි. මේ අත්දැකීම එක්කනේ මම අර කිව්ව සජීවීකරණය එක්කනේ මේ මනවා කිව්වත් අපිට ඇහෙනවා දකින්නවා නේද? ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, හිතනවා. ඔය ටික සිද්ධ වෙනවා. ඔය ටික සිද්ධ වීම නේද ජීවිතය කියන්නේ? මං කියනේම ඇහෙනවද සද්දේ අඩු වුණාද?
ඇහෙනවද මම?
හොඳයි, මේකේ ගැටලු තියනවා නම් මතු කරන්න. මං හිතන්නේ ගැටලු මතු වෙනවා. එක්කෝ කනවා කියන එකවත් විස්තර කරගන්න නිකන් දැන්වත් උත්සාහ කරන්න නැත්නම් ඇහෙනවා කියන එක. මෙයා අපි දන්නේ ඇසීම කියන එක මොකද්ද, මොනවද තියෙන්න ඕන ඇසීම. සිද්ධ වෙන්නේ කොහොමද? කනවා කියන එක අපි නොදන්න කෙනෙක් ඇහුවොත් පොඩි ළමෙක් අහනවා කනවා කියන්නේ මොකද්ද, දැන් කොහමද ඒක විස්තර කරන්නේ කියන තැනට යනවා.
අවසරයි මහාචාර්යතුමා, දැන් මේ කනවා කියන එක මට වැටුණු විදිහට එක කෘත්‍ය ක්‍රියාවක් කියලා තමයි මේ මට දැන් මට වැටුණු විදිහට ක්‍රයම් කිසි කෘත්‍යයක් කියලා. අනිත් එක දැන් අර ක්‍රියාවක් කියලා.
එතකොට දැන් පොඩි ළමෙක් අහනවා අම්මේ කනවා කියන්නේ මොකද්ද? ආවක ක්‍රයම් කිසි කෘත්‍යයක් ක්‍රියාවක් කිව්වොත් එයාට ඒක දැන් අදහස එනවද?
පොඩි එකනට ඒක තේරෙන්නේ
නැහැ. ඒක තේරුම් කරත් ඕන අපි. දැන් එතකොට යම් කිසි ක්‍රියාවක් කෘත්‍යය. මම දැන් ඔන්න මං ඇවිදිනවා කියලා හිතන්නකො. තම ඔබතුමියගෙන් අහගත්තා කනවා කියන්නේ කෘත්‍යයක් ක්‍රියාවක්. තම මං ඇවිදිනකොට කෘත්‍යයක් කරනානේ ක්‍රියාවක්. මේකට තමයි කනවා කියන්නේ අර එතුමිය කිව්වේ කියලා හිතනවා. එහෙම වෙනව නේද?
එහෙම හිතන්න පුළුවන්.
එහෙනම් හරිද අපි කියපු එක?
ඒක මේ කනවා ඒවා මේ අම්මේ විස්තරයක් කරන්න ටිකක් අමාරු. කනවා කියන්නේ මොකක්ද කියන එක.
දැන් ඔක ඇත්තටමද කියන්නේ? දැන් කනවා කියන එකක් තමයි දන්නවද කනවා කියන එක? මේ ජීවිතය යන්නේ මම ඔය ඉගෙන ගත්තේ වනේ.
ඔව්. කනවා කියන එක අපි අත්දැකලා තියෙනවනේ
ජීවිතේ. කනවා. ඈ? ඔව්. අපට අර්ථයක් නැද්ද කනවා කියන එකට? ආමානේ ජීවිතේ මම අහන්නේ. දැන් බොනවා වතුර බොනවා. එතකොට අදහසක් එන්නේ නැද්ද මේ කියන්නේ මොකද්ද කියලා?
ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි නේද?
ආචාර්ය මම ඔබතුමියට අදහසක් එන්නේ නැද්ද කියලා. කනවා කිව්වොත්, බොනවා කිව්වොත්, යනවා කිව්වොත්. අනිත් ඒවායින් වෙන් වෙලා එන්නේ නැද්ද මේ කියන්නේ මේක කියලා එක.
අපි පොඩි ළමයෙකුට නෙවෙයිද අපිට වැටහෙනවා කනවා කියන්නේ මොකක්ද? අපිට
වැටහෙනවා
කියලා වැටහෙනවනේ කනවයි කියන්නේ අපි කනවනේ.
අපි දන්නවනේ කනවා කියන එක.
ඔව් අපි කියන එක ඉතින් එතනට එනවා කොහොමටත්. කනවා කියන එකත් එක්ක.
ඔව්. දැන් ඕගොල්ලෝ ඔය අම්මලා තාත්තලා පොඩි අයට පුරුදු කරන්නේ ඕවානේ. කනවා කියන්නේ මේකයි කියලා කියා දෙනව නේද? එයා දන්නේ නැහැ කනවා කියන දෙයක්ද? දැන් මේ කියන මහත්මිය දැන් කනවා කියන එක ක්‍රියාවක් කියන ලේසි. දැන් ක්‍රියාවක් කියන එකත් ඉගෙන ගත්තා කියන්නේ ඊළඟට අහන්න එන ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. දැන් අර පොඩි ළමයි ප්‍රශ්න කරනවා වගේ තමන්ගෙම ප්‍රශ්න කරන්නේ. මේ කියන්නේ මොකක්ද? දැන් ක්‍රියාවක් කිව්වද? දැන් ක්‍රියා ගොඩක් තියෙනවනේ. ඒ හැම එකටම කනවා කියන්නේ නැහැ. කනවා කියන එක අපි වෙන් කරගෙන අපිට ලොකු අදහසක් තියනවනේ මෙහෙමයි. ක්‍රියාවක් කිව්වොත් පොදුයිනේ, පොදු උත්තරයක් නෙමෙයිනේ. ඒ යනවා කියන එක ක්‍රියා, ඒකට කනවා කියන්නේ. නේ. අහනවා කියන එකත් තව ක්‍රියාවක් නේ. ඒකට අපි කනවා කියන්නේ. අපිට කනවා කියන එක අපිට වෙන් වෙලා වෙනම අදහසක් තියෙනවනේ. එතකොට ඒ තමන් ඉන්න තැනින් ප්‍රශ්න කර කර මොකද්ද නේ තම කනවා කියලා බාර අරන් තියෙන්නේ කියන්නේ අත්දකින්නේ එහෙම හිතන්න ඕන නැතුව දැන් අපිට වෙන්නේ ඕක අර කතා කරන එකකින් ඒක ක්‍රියාවක් ඒක දාගෙන ඉවරයි. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? ක්‍රියාව කියන එක දෙයක් කරගන්න ඉස්සෙල්ලා කනවා කියන එක දෙයක් කළා දැන් ක්‍රියාව කියන එක දෙයක්. ඒ ස්වභාවය තමයි මේ මම පාලි වචන දාන්න කැමති නැති වුණත් පංච උපාදානස්කන්ධය කියන්නේ ඔන්න ඕක. ස්වභාවයක් දෙයක් මොකක් හරි ලැබිලා. ඒක තමයි පංච උපාදාන. මම ඉස්සෙල්ලා කියන්න හැදුවේ මේක හොයන්න බෑ කියලා දෙයක් ලැබුණත් ඒකත් පංච උපාදාන. එතකොට තව කෙනෙකුට කියන ඕක හොයන්න බෑ ඕක හොයන්න. ලැබුවට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැහැ කියන එක දෙයක්. කනවා කියන එක ක්‍රියාවක් කියලා දෙයක්. ඒ දෙයක් වෙන්න නෙවෙයි. දැන් අපි අර්ථයක් නැහැ කිව්වට අර්ථයක් දාගෙන. ඒක දැන් අර්ථයක් දාගන්න එපා කියන එකත් යන්න එපා. එතකොට අපි වෙන්න ඕනද දන්නව අර මේක හොයන්න බැරි දෙයක් ලැබෙන්නේ නැති දෙයක්. එහෙම දාගත්තොත් හොයන්න දෙයක් නැහැ නේද? ඒ හොයලා වැඩක් නැහැ නේ හොයන්න. ඒ හොයන ගතිය නැති වෙන්න බෑ. හොයන්න නම් අපිට ලොකු ගැටලුවක් තියෙනවා නේද? මං කිය දැන් හිතන්නකෝ අර අඟුලිමාල දැන් මේ බුදුහාමුදුරුවෝ කියලා දන්නේ ශ්‍රමණයන් වහන්සේ මෙච්චර වේගෙන් යන ගමන් කියනවා නැවතිලා. එතකොට දැන් හොයන්න කොච්චර හොයන්න දෙයක් තියනවද යාද? මම කියන්නේ අපිට මේ ප්‍රශ්නේ අහගහන් ඇයි එහෙම හොයන්න දෙයක් එන්නේ නැත්තේ? අපි දන්නවා ඕක ක්‍රියාවක්. හරි, මෙතනින් එහාට හොයන්න නේ. අවිමසන ගතියට මොකද වුනේ? ඒක නැවතිලා නේද? මේ දහම අහනකොට අහනකොට. දැන් මේ මට මේ දැනෙන විදිහ මේ ස්වාමීන් වහන්සේලා විශේෂ විස්තර කරන්නේ තමන්ගේ ඔය හොයන ගතිය මතු කරගන්න. අපේ නැ අපි නැති කරගන්නෙත් ඒකම මම දන්නවා මට වැටුම් එතෙන්ට આવොත් මේකේ අපට ප්‍රයෝජනේ අර ප්‍රඥාව වැඩෙන්න ඕන අවශ්‍ය දේවල් ටික ඉන්නේ නැහැ කියලා මට හිතෙනවා. කාට හරි දැන් මේ මං කියන එක වැරදි කියලා හිතෙනවා නම් ඒකත් කියන්න. මොකද මේ සාකච්ඡාවක් කියන්නේ. තව එකක් ඔළුවට දාන්න නෙවෙයි මේ හදන්නේ. අපේ තියෙන අඩුපාඩු අපි අඳුරගන්න. කියන තැනට උදව්වක් කරන්න. මේ සාකච්ඡාව කරන්න. ඒත් මේ මේක එක එකඟ වෙන්න ඕනේ නැහැ. නෑ ඔහොම නෙවෙයි කියලා කියන්න ඕන නම් කියන්න. ඒකට තමයි ඒක සාකච්ඡා වෙන්නේ. දැන් මෙහෙම ගැටලුවක් තියනවා කියලාවත් හිතෙනවද මම මේ වතු කරන්න හදන එක? අහනවා අහනවා මේ හරියන්නේ නැහැ. කියන ඇයි?
අවසරයි ડોક્ટર රවි. මා කියන එක වැටහෙනවා. අනන්ත පින් ප්‍රමාණ පින් ඒ කියලා දෙන එකට අපි ඉගෙන ගන්න දේක් අවබෝධ කර ගන්න දේක් තියෙන බව ඉතාමත්ම පැහැදිලි. ඔබතුමා බොහොම ඒක ලස්සනට විස්තර කරා. අපිට ඔක්තර මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට පොඩ්ඩක් ගලපලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් සමා වෙලා පෙරවන් සරණයි.
ඔව් තෙන්දි තින් මං අර ඉස්සර ඉඳන් ගන්න උදාහරණ තියෙනවා. ඒක ජීවිතේ අපිට දැනෙන සද්දයක් ඇහෙනකොට අපි මොකක් හරි ලෝකේ ගැන දැනගන්නවනේ. දැන් ඔන්න අත මේ එතන ඉන්නකොට ඇහෙනා එක එක කුරුල්ලෝ කෑ ගහනවා. අහත්තු කෑ ගහනවා නෝ වාහන යනවා. මේ ඒ ඇසීමට දැන් ඔයගොල්ලෝ ඔය ඇහෙන ශබ්දවලට රිය යොමු කරලා බලන්න මොකක් හරි වෙනකොට මොනවා හරි දැනගන්න ඇද්ද? අපිට ඒ ඉතනින් ඒකත් එක්ක තමයි යන්න ඕන. දැන් ඔය මොනවා කතා කර කර හිටියද? ඒ කායික ජීවිතේයි දහමයි කියන්නේ දෙකක් නෙවෙයි. මෙන්න මෙතෙන්ට එන්නවා. දැන් අපි හිතමු ගිරවෙක් කෑ ගහනවා ඇහෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? අන්න ගිරවි නැත්තම් ඕනරෙක් කෑ ගහනවා. අපිට දැන් ඒක දන්නවා. කපුටෙක් කෑ ගහනවා. නැත්තම් මෙන්න මේ බස් එකක් යනවා. කාර් එකක් යනවා. ත්‍රිවිල් එකක් යනවා. ඕව දැනගන්න එකෙන් අපිට පටන් ගන්න වෙනවා. මොකද ඕක නැහැ කියන්න බෑනේ මොනවා කතා කළොත්. ඒ දැනගත්තු එක වෙන්නේ කොහොමද කියලා අපිට විමසන්න වෙනවානේ. දැන් එක පැත්තකින් අහලා තියෙනවා ඔසර තමන් බොරුවක් කියලා හිතන්නේ පාටිවට බොරුවක් මොකද්ද රැවටීමක් තියෙනවා කියලා ලෝකේ. දැන් ඔය ලෝකේ මේ අපි ජීවත් වෙන්නේ ඒක නිකන් ලෝකයක් නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ. මේ ප්‍රායෝගික ජීවිතයේ ලෝකේ තන. එතකොට එතන විමසන්න වෙනවානේ. දැන් අපිට ලෝකයක් කියනවා බුදුහාමුදුරුවෝ ඒක වෙනස් පැත්තක් කියනවා. ඒ අර ඇංගුලි මාර්ගත මේ. හොඳට මේ කිතු වෙන්න බැරි තරම් වේගෙන් යනවා. නැවතිලා කියනවා. දැන් වෙනස් පැත්තක් අනේ එතකොට හොයන්න ඕන. එතකොට දැන් මේ ලෝකය කියලා දැනගත්තා මොකද්ද? දැන් අපිට හිතෙන්නේ යන්න දැන් අය ප්‍රායෝගිකව යන්නකො මොකක් හරි ඇහෙන එකක් කරගෙන දැන් අපි මාර රූප අරවට මෙයාට දාන්න කියපෙන තමයි. ඇත්තට හිතුවක් අදහසක් යන දැන් අපිට කෑ ගහනවා. දැන් අපිට හිතෙන්නේ මොකද්ද ඇත්තම තත්ත්වය? එළියේ කපුටෙක් ඉන්නවා, ඌ කෑ ගහනවා, ඕක මට ඇහෙනවා කියලා නේද හිතෙන්නේ?
එහෙම තමයි හිතෙන්නේ. දැන් ඇත්තටම ඉතින් අර ශබ්දයක් තමයි තියෙන්නේ. ඇසීමක් තියෙන්නේ ඉතින් අර ඒ ඇසීමේකට අපි මේ වටිනාකමක් මොකක් හරි දීලා මේ දුන්නහම එතකොට ඇතුලේම සකස් වෙනවා කපුට එක්ක අර ඇත්තටම මේක වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ හැබැයි එහෙම වෙනවා දැන් අන්න සද්දයක් ඇහෙනවා ඒ වුණාට මේ පැත්තෙන් මේ කපුට එක්ක හැදෙනවා ඒක ඒක කොහොමද ඒක
පළවෙනි දේ නුවණක් එනවද දැන් අපි පටන් ගත්තේ ලෝ එළියේ ප්ලේන් එකක් යනවා ඒ සද්දේ මට ඇහෙනවා කියලා නේ මට හිතෙනවා දැන් මම ඇතුලෙන් මේ ප්ලේන් එකක් හදලා එළියෙන් තිබ්බා කියලා මට හිතෙන්නේ ඔන්න ඔය මට්ටමට එන්න ඕන දැන් අඩු ගානේ නැත්නම් දැන් අර ප්‍රායෝගිකත්වයේදී අපි ලෝකෙට අයිති අර වාහනයක් ගියා ඒකෙන් තමයි සද්දාවේ ඔක මට ඇහුනේ කියන එක කියන්නේ අපි ජීවත් වෙනවා. අපට අඩු ගානේ මේ සිහිය තියෙනකොට තමන්ට ඇසීමක් වුණා ඊට පස්සේ මෙන්න මෙහෙම කොහෙන්ද තම තුලින් මේ අපුචා තියෙන එක මතුවෙන්නේ. හැබැයි අපිට අපේ ජීවිතේදී අපිට ඒක වෙනවද? දැන් ආදානි තියාගෙන හිටියොත් දැන් ඔබතුමා කිව්වා වගේ සද්දේශීමක් වුණා අර තව ටිකක් කොහෙන්දෝ මතුවුණා. හරි. කපුටා කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් එන්නේ මේ දැනගත්තු කපුටද කෑ ගැහුවේ. අපිට කලින් ඇහුණ සද්දේ ආවේ මේ කපුටා ගැන. කියලා.
එතකොට තේරෙනවා මේ ඒක අර ඇත්ත කපුටෙක් නෙවෙයි මේ හිතේ සකස් වෙච්ච කපුටෙක් කියලා ඒක යම් තේරුමක් තියෙනවා එතකොට ඒක ගැන හිතල බැලුවාම මේ එළියේ කපුටෙක් නෙවෙයි මගේ අර සකස් වෙච්ච කපුටෙක් කියලා සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්
ඉතුවත් තේරුම් ගන්න පුළුවන්.
එහෙමයි.
දැන් මම ප්‍රශ්න කළොත් දැන් කපුටා කියලා දැනගත්තානේ දැන් අපි ඒ කපුටා කෑ ගහන සද්දේ ඇහෙන්නේ කියලා තැනකනේ දැනුවත් උනේ.
එහෙමයි.
දැන් තේරුම් ගන්න පුළුවන් නේ හිතෙන් හදපු කපුටා කියලා ඔබතුමා කියන විදිහට.
එහෙමයි.
එතකොට හිතෙන් හදපු කපුටා කෑ ගහපු සද්දේද අර ඇහිලා තියෙන්නේ?
නෑ 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 එහෙම එක අනේ අර මම ඒක සම්බන්ධ කරගෙන තියෙනවා ඒකයි
අන්න අපි සම්බන්ධ කරගෙන නේද දැන් පේනව නේද වෙන්න බැරි වැඩක් වෙලා කියලා
එහෙමයි
ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නක අපි හිත ඇතුලෙන් හදනවා කියන එක නම් ඔව් හිතන්න පුරුදු වෙන දැන් අපි හීනෙන් කපුටෙක් දකිනවා
එහෙමයි
අපිට ඇත්තටම සද්දයක් ඇහෙනවා කියමු. දැන් අපි කිව්වෝ අර හීනෙන් දැකපු කපුට කෑ ගහන සද්දේ මට ඇහුණා කියලා. දැන් මොකද හිතන්නේ? එන්න පුළුවන්ද?
වෙන්න බෑ.
ඉතින් අපි කරලා තියන්නේ ඕක නේද?
එහෙමයි.
ඒ ඔතන ඉන්නේ නැද්ද මේ ප්‍රායෝගිකත්වය දැන් අපි ඇහෙනවා කික්වට අපි දැන් හොඳට වද්ද ටික අහගෙන ඉන්න අපිට තේරුමක් නැදලා සද්දයක් අහන්න පුළුවන්ද කියලා
එහෙමයි බෑ
දැන් මං කතා කරන එක වුණත් ඔයගලන්ට අහන්න බෑ තේරුමක් දැන්නේ නැත්නම්
එහෙමයි
අපි අහන්නේ සද්දේ නෙමෙයි තේරුම කියන්නේ මොකක්ද
අරේ
ඩොක්ටර්
කියන එක දැන් මම සද්දයක් විතරයි මගේ වුණාට ඒක තේරුමක් අරගෙන තියෙනවා ඔක අපි කියමු විදේශිකයෙක් හිටියා නම් එයාට ඒ තේරුම එන්නේ නැහැ
අන්න හරි අර සුද්දෙකුත් අහගෙන ඉන්නා මේක සිංහල දන්නේ
නැහැ
එයාට දැන් අපි හදාගන්න එකක්වත් වෙනවද මේ කියන්නේ මේකයි කියන්නේ
එන්නේ
එන්නේ අර කපුටගේ සද්දය ඇහුණොත් එයා කවදාවත් කපුටෙක් දැකලා නැත්නම් එයාට අපිට හැදෙන කපුට හැදෙනවා
හැදෙන්නේත් නැහැ
හැදෙන්නේත් නැහැ එහෙනම් අපිට කිසිම සාධාරණත්වයක් තියනවාද අර කපුට කෑ ගහපු සද්දය ඇහෙන්නේ කියන්නේ
කිසිම සාධාරණත්වයක් නැහැ ડોක්ටර් දැන් අර කොහොම මේ ඇයි ඒක කොහොමද මම නෙවෙයි මගේ නෙවෙයි අර නේතම් මම නේසෝ හමස්මි අනිහිම දකින්න ඒක
නෑ ඒක දකින්න යන්න එපා ඒක දකින්න නෑ මේක තමයි වැරද්ද කියලා මම මේ
කියන්නේ එහෙමයි
එහෙමයි ඒ ටික එහෙම එකක් ආවේ නෑ නේද ඔය ඉගෙනගත්තු එක
ඔව් ඒක තමයි ධර්මයේ කියපු එක ඒක කොහොමද ගලපන්නේ කියලා ඒකයි
දැන් ඔය ප්‍රශ්නෙම දාන්න තෙන්ට අඟුලි මාලක කිව්වද නේතෝ මම නේතෝ හමස්මි නම සවත්තරති කිය. එයාට ඒ ප්‍රශ්නේ ආවද?
නෑ ආවෙ නෑ.
ඉතින් අපි හොවන්නේ නෑ මේක. අන්න ඔතන තමයි මම මේ අපි මුලින්ම කිව්වේ. අපි යනවා පංච උපාදාන සංගයක් පයි. ආප්‍රොපෙන් නැහැ ඉතරයි ගියා.
සේරන් සර් නැයි මට කතා කරන්න අවශ්‍යද?
ඔව් කියන්න.
දැන් රවි මහත්තයා කියන එක දැන් මම ගොඩක් අහගෙන හිටියා. ඔය ඒ කියන එක තුළ දැන් ආයේ මම දැන් ඒ කපුටගේ සද්දෙද කියලා ඉවරල හිතන්න යෑම ආයේ තර්කයකට ගොචර කිරීමක් නෙමෙයිද?
මේ අපි කරන්නේ දැන් තර්කයට ගොචර කිරීම තමයි සාකච්ඡා කරනවා කියන එක.
ඔව් නෑ අපි හිතන කොටත් අපි හිතන්න පෙළඹෙනවා කියන්නේ
ඔව්
ඔව් එතකොට අපි ආයේ ඒක තර්කයක් නේ එතකොට ආයේ ඒක එතකොට ආයෙ යනවනේ අර ඇත නැත කියන කොන්දේකට යනවනේ
මම මේ මාර්ගයේ නිවේනේ කියා දෙන්නේ
නෑ
ඇයි අපි මාර්ගයට වැටෙන්නේ නැත්තේ කියනවා
ඔව් ඒක තමයි දැන් මම මේ මම ඔය දේ ගොඩක් කලින් ඉඳලා කරපු නිසා මම මේ කියන්නේ මේ දැන් අර ඉස්සලා මහත්තයා හෙව්වා වගේ කොහොමද ඔක ධර්මයට ගලපන්නේ කියන එකනේ ඒකට ධර්මයට ගලපන්න විදියක් ඇත්තෙම නැහැ නෝ කියන විදියට
එතකොට ඇත්තෙම නැහැ කියන එකට යන්න එපා කියලා මම මේ කියන්නේ
නෑ මම මේ කියන්නේ මම මේ තේරුම් කරන්නේ කියන්නේ ඇත්තම එතකොට අපිට එහෙම අපිට එහෙම ගියොත් තර්කයට ගෝචර වෙනවා කියන එක නෙමෙයි. ඒකට ඇත්තෙම නැහැ කියලා මම මින් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අපිට ඒ ධර්ම දැනුම තිය යුතුයි. ඒ ධර්ම දැනුම තියාගෙන අර මම කරපේ විදිය කියන්නම්කෝ. එතකොට මම හිතන ගොඩක් අයට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. මේ මම මුලින්ම ඉගෙන ගත්තේ අසකරණාසය අනිච්ච දුක්ඛ අනාත්ම කියලා ඉවරලා අහුවා. ඇහුවා ඊට පස්සේ ඒ අහපු එක මම හිතන්න පටන් ගත්තා. හිතන්න නෙමෙයි වචනෙන් පුරුදු පටන් වචනෙන් පුරුදු කරන්න පටන් ගත්තා. මේක මම අවුරුදු 3-4ක් එක දිගට කරා. ඒකත් කරේ එක මෙහෙම ඉස්සලා ආයතන වලින් හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ අර පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයක් ගැන කතා කරනවානේ. මේ දේශනාවල තියෙන අතීත අනාගත
අවශ්‍ය නම් කතා කරමු. ඔව් කියන්නකෝ.
ඔව් එතකොට අතීත අනාගත වර්තමාන ඒ කියලා 11 ආකාරයක් තියෙනවානේ.
ඒක දැනට මතක තියාගන්න පොඩ්ඩක් අර අමතක වෙන හින්දා ඔය 11 ආකාරයක් කියලා සූත්‍රවල කියලා නැහැ. මේක අපි හදාගත්තු එක. 11 කියනවා.
ආකාරයක් කියන්නේ අපි කෙටියෙන් කියන්න අපි ඒක යූස් කරනවානේ.
ඔව් ඒක අපි අපේ කතා කරන පහසු වෙන හින්දා ඒක කතා හරි අහන්න. ඒක තියලා තියමු.
ඔව්
කියාගෙන යනකොට හරි.
ඔව් එතකොට දැන් මම පුරුද්දක් හැටියට කරපු දේ මම කියන්නම්කෝ. එතකොට අනිත් කෙනෙකුට වැදගත් වෙයි කියන්නේ මම කියන එකම බාර ගන්න එපා පොද ධර්මයේ කියන්නේ. මේ මම කියන එක නෙවෙයි බුදුරණන් හන්සේ කියපු එකනේ. එතකොට දැන් ඕක මම පුරුද්දක් කරේ සිල් දවසට එහෙම සිල් ගත්ත දවසට එහෙම වුණත් ගොඩක් වෙලාවක් මම පැයකට පැයකමාරක භාවනාවක් හැටියට ඕක පුරුදු කරා. භාවනාවක් හැටියට කියන්නේ ආයතන වශයෙන් මම මේ ওই විදිහට හිතුවා. ඊට පස්සේ ඒක ඉවරනට පස්සේ පංචපාදස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වචනෙන් ඉස්සලා පුරුදු කරන්න පටන් ගත්තා. හැබැයි ඔය කියන එකක්වත් දැන් ඔබතුමා කියන එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද කියන එක එතකොට අර ආයතරයක් අපි අර පංචපාදස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනවා කිව්ව ගමන් ආයේ ඔය කියන කතාව ගැලපෙන්නේ නැහැනේ. හැබැයි මම දිගින් දිගටම කරා. හැබැයි කාලයක් යනකොට මම මේ කතා කරන අවුරුදු 3ක 4ක වගේ කාලයක් යනකොට එක දිගට කරපු දෙයක්. කාලයක් යනකොට මගේ ඇතුලෙන් ක්වෙස්චන් කරන්න පටන් ගත්තා. මොකද්ද මේ අනිත්‍ය කියන්නේ? මොකද්ද මේ දුක කියන්නේ? මොකද්ද මේ අනාත්මය කියන්නේ? හැබැයි දැන් ඒ ක්වෙස්චන් එක තර්කයට නෙමෙයි ඇතුලෙන් ක්වෙස්චන් කරන්නේ. මම දැන් ඒක මට වචන විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මේකට උත්තර හොයන්න පටන් ගත්තා. මේ ඇතුලෙන්මයි හොයන්නේ. හැබැයි ඒක තර්කයට නෙමෙයි කියන මට තේරෙනවා. මේක හොයන ගතියක් මගේ තුල ඇති වෙලා තියෙනවා. එතකොට අන්නේ හොයන ගතිය ඒ හොයන ගතිය තුල යම් දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මගේ නම් මගේ මම කියන්නේ මම කරපු දේ සහ මට කියන්න ඕන දේ. මෙතනින් හැර මම මගේ ගැන කතා කරලා වැඩක් නැති නිසා. හැබැයි අර අහන ප්‍රශ්න වලට මම හිතන්නේ ඔය මං කියපු ටික ගොඩක් ගැළපෙයි කියලා හිතුන නිසා මම මේ උත්තරය දුන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අර එක එකනාගේ බුද්ධිමත්තම් නැහැ, ප්‍රඥා මට්ටම් වෙනස්නේ. එක්කෙනෙකුට අපි දැන් ඔය ඔබතුමා මේ රවි මහත්තය කියන එක ඒක හරියන්න පුළුවන්. එතකොට අපි හොයන විදිය අනුව එක එකනාගේ බුද්ධිමත්තම්. එතකොට බුද්ධිමත්තම් නැහැ, අතන ප්‍රඥා මට්ටම්. ඒක තව කෙනෙකුට අර වචනේ විස්තර පුරුදු කරනකොට ඒක කාලයක් යනකොට එයාගේ ප්‍රඥාව අපි දැන් මං අර්ථකථනය කරන්න ගියොත් මට කියන්න වෙන්නේ කාලයක් යනකොට ප්‍රඥාව වැඩෙන්නේ නැති කියලා. ඉතින් එහෙම මට කියන්න අතයි තියන්නේ. මොකද මම දන්නේ නැහැ නේද? එතකොට ඒක අපි කරන විදිය අපි අර එකක්ම කියලා මෙහෙමම කියලා කියන්න ගියොත් එතකොට අපි ආයේ කොටු වෙනවා එක තැනකට. ඉතින් එහෙමම නෙමෙයි අර සමහරලාට අර වචනේ පුරුදු කරන එක අර අනුමත සම්මතයෙන් විතර කියන්නේ සත්‍යයනා කරන්න කියලා. ඒ සත්‍යයනා කරන්න කියන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ වචනෙන් පුරුදු කිරීම. ඒක හරි වැදගත්. ඒ වචනෙන් පුරුදු කරනකොට අර්ථය තේරෙන්නේ නැහැ මුලින්. ඒ අර්ථය නොතේරුණාට කමක් නැහැ. තේරුවන් සර්.
තේරුවන් සර් නැහැ. බොහොම හොඳයි ඒ ඔබගේ අදහස් ටික ඉදිරිපත් කරපු එක දැන් එතෙන්දී මම මේ කියන්නේ මේක කරන්න කියන එකක් නෙවෙයි. මම අතපලේ ගැටලුව අර විමසන්න දෙයක් ඇවිල්ලාද ප්‍රශ්නයක් තියෙනවද කියන එක තමන්ගෙන් අහන්න කියලා. ඔබතුමා ඒ කියාගෙන ගියා කියන විදිහට මම දන්නේ නැහැ. ඒක කියන්නේ තම තමන්ගේ ඥානය තම තමන්ටනේ. පහල වෙලා නම් ඒක ගැටලුවක් නැහැ, බොහොම හොඳයි. දැන් ඒකේ දැන් ඔබතුමා කියන අනිත්‍ය මොකද්ද විදිහකට කලින් මෙනෙහි කළා. ඒක මුලදී වචන ගොඩක් ඒ වුණාට කාලයක් කරනකොට දැන් අනිත්‍ය හොයන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කියන්නේ තමන්ට අර ප්‍රශ්නයක් හොයන්න දෙයක් සත්‍ය මොකද්ද කියලා අර හොයන විමසීම එන්න ඕන. අපි කරන වැඩේ නෙමෙයි මෙහෙම කරනවාද මෙහෙම කරනවාද මෙහෙම කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මං කියන්නේ අපි මේ කරන දේවල් වලින් සමන්ත අර විමසීමක් මතුවෙලාද සිතීමක් මතුවෙලාද මේ හොයන්න දැන් ලොකු නිකන් මහා ප්‍රශ්නයක් එන්න ඕන. එහෙනම් නැත්නම් අපි හොයන්නේ නැහනේ. ඒ හොයන ගතිය එන්නේ නැත්නම් මේකේ මොකද්ද මේ වාගෙන යන විදිහේ ගැටලුව කියන එක විතරයි මම කියන්නේ. මෙහෙම කරන්නත් මෙහෙම කරන්නත් මොකුත් නෙවෙයි. හරි. එතකොට අර මේක එක්කෙනෙකුට ගැළපෙයිද රව කෙනෙකුට ගැළපෙයිද මොකද එහෙම විදිහක් නෙවෙයි මේ කියන්නේ. අතු කරන්නේ තමන් මොන විදිහ කළත් මේක හොයලා බලන්න තමයි. සෙවීමක් තියනවාද? සෙවීමක් නැත්තම් අර මම මේ කතා කරන්නේ මූලික මට්ටම ප්‍රඥාව කවුරු හරි අපිට මාර්ගයට අනුගත වුණ කෙනෙක් ගැන නෙවෙයි. උත්මන දන්න කෙනා අපිට වැටෙන්න දැන් අර ඒ බලපු මම අරගත් උදාහරණ වල මම තේන්නේ ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් මතු වුණා විමසන්නද. මොකද ඒකත් එක්ක තමයි අර ප්‍රඥාව වැඩෙන්න ආහාර දෙන්නේ. මේ කතාව. දැන් සමන්ත ගැටලුවක් මතුවෙලා නැත්නම් හොයන්න දෙයක් නැහැ. එහෙම වුණත් මේ අපි අර පුරුද්දට මම නැහැ කියලා බල බල හිටියත් නැත්නම් අනිත්‍යයි කියලා ඒක බල බල හිටියත් ප්‍රශ්නයක් නැතුව ඔහෙ මොනවද කරන්න යනවා. ඒකේ අනවද ෆයිනන්සේ ඉර ලස්සන උපමාවක් කිව්වා. වැඩ පිළිලා තියෙන කෙනෙකුට බලෙන් කවන්න යනවා වගේ වැඩක් කියලා. බඩගින්නක් නෑ අපි කෑම. මම මේ කෑම තියෙන කන්න කන්න. ගොඩක් අය සාමාන්‍ය ජීවිතේදී ඔක තමයි කරන්නේ කන්න ගියා. කන්න ඕන කමක් නෑ අර උලෙප් එක කවන්න හද. ඉතින් ඒ මට්ටමකින් ගියොත් නම් මේක අහුවෙන්නේ නෑ කියන එක අපේ මේ බඩගින්න මතු කරගන්නවා. බඩගින්නක් නැතුව මේ කෑමක් හරි බඩගින්න ගැන හොයලා වැඩක් නෑ. කවුරුවත් කිව්වා බලන්න. මේවා කෑවොත් මේ වැඩกินන නැති වෙනවා. ඒ තමන්ට වැඩกินන අනේ ඒ වගේ තත්ත්වකින් මේ හොයන එකේ අඩුවක් කියලා අනේ අදහසයි මම මේ කියන්නේ. මෙහෙම කරන්න කියලා මේකක් එතෙන්ට ආවෙවත් නැහැ තාම. අපිට මේක අහුවෙන්නේ නැත්තේ මොකද? ඇතරකල් හොයනවා හොයන අවුරුදු ගාණක් භාවනා කරනවා වෙන්න පුළුවන්. මෙහෙම කළා වෙන්න පුළුවන් තාම. ඉතින් මේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ ඒ එතන අපේ තවමනා හරි පැත්තකින් අඩුවක් තියනවා නම් මේ හිතන විදිහේ හොයන විදිහේ මේ හොයන කෝණේ වැරද්දක් තියෙනවා. අර්ථන තමයි මේ ගැටලුව තියෙන්නේ. අනේ මේ වැරද්ද අපිට පේන්නේ නැහැ. ඒකට උදව්වක් වෙන්න තව මෙහෙම. ඒ කියන්නේ Tamanට ගැටලුවක් මතුවෙන්න ඕන කියන එක තමයි මම මේ මතක කරන්නේ. ඒක මොන විදිහට මතු වෙනවද කියන එක මන් දන්නේ නැහැ. ඒක එක්කනට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආන එහෙම ගැටලුවක් මතු වෙලා නැත්නම් මේ තව දහම හරි විමසන්න වෙනවා වගේ අදහසක්. ඔබතුමා කරන එකට කිසිම ගැටලුවක් නැහැ. එතෙන්දිත් පං කියන්නේ ඒකේ මෙන්න මේ වගේ අර ලෝකේ උඩු යටු කරු කරන මට්ටමේ සෙවීමක් හොයන මට්ටමකට ඇවිල්ලාද? එහෙම නැත්නම් අපි උත්සාහය යොදන්නේ අප්‍රමාදී වෙන්න. ඒ එතෙන්ට එන්න උදව් වෙන දහමක් විදිහට තමයි මම දකින්නේ. ඒකේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියන්න හදන එක. අපි අදහස් තියනද මේ අනිත්‍යකත් ඒ ප්‍රශ්න මේක සාකච්ඡාවක් නෙමෙයි. මේ තව දෙයක් කියා දෙන්න නෙවෙයි මං හදන්නේ. අපේ අඩුව මොකක්ද කියන පැත්ත තමන්ගේ මතක තමන්ගේ පැත්තට දාන්න.
අවසරයි ડોક્ટર අවි. දැන් අර මේ සද්දය ඇහුනහම මට ඒ කපුටෙක් හිතේ සකස් වෙච්චික ඒක ස්වභාවයද? එතකොට ඒ වරද තියෙන්නේ ඒ සකස් වෙච්ච කපුටා නිත්‍යයි කියලා ගන්න එකද වරද? මගේ ඒක නිවැරදි විදිහට කොහොමද කියලා පොඩ්ඩක් උපදෙස් දෙන්න.
මතු කරන්නේ වැරද්ද උනේ කොහමද කියන එකට වඩා වැරද්ද පැහැදිලිද කියන්නේ. එතන අපිට හිතන්න දෙයක් ආවද? විමසන්න දෙයක් ආවද?
එහෙමයි. මේක වරදක් බව පේනවා. ඒ වරද එතන වරදක් තියෙන බව පේනවා මට. එතකොට ඒක නතර කරන්නත් බෑ. ඒක එහෙම මේ එහෙම පොඩි කාලේ ඉඳලා මේ එහෙම තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒකේ වරද මේ ඒක ඒ ඇත්ත කපුටෙක් කියලා මම අර හිතේ සකස් වෙච්ච කෙනක් බාරගත් එකද කියන එකයි. එතකොට එහෙමනම් මේ කොහොමද ඒ ගැන අපි දකින්න ඕනේ කියලා පොඩ්ඩක් උපදෙස් දෙන්න අවශ්‍ය කරන්නයි.
ඔතන ඔතන ඊට ප්‍රශ්නේ තියෙන්නේ අන්නවක තමයි දැන් සමහරට ප්‍රශ්නේ නැති වෙන්නේ නැති හැබැයි අපි ප්‍රශ්නේ නතු වෙන්නත් කලින් උත්තරේ අහනවා දැන් මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ ඔතෙන්ට යනවා අන්න ඔතන වරදයි ගම මේ දෙන්නන්න හදන්න කියන මොකක් හරි කිව්වහන් ආ දැන් මොකද්ද කරන්න ඕන කියන එක අහනවා දැන් එහෙම ඒ හොයන විදිහ වෙනස් වෙන්න ඕන අර තමයි මේ කෝණේ වෙනස් වෙනවා අපි දකින විදිහ වෙනසක් ඇති වෙන්නේ ඒ මොකද අපි බලන්නම අපි පුරුදු වෙලා තියෙන ලෝකෙට ඇවිත් විදිහටම හොයන්නන්නේ අපි හොයන අර ඉස්සෙල්ලා මහත්තයා කිව්වා වගේ ආයේ තාර්කයකට යන්න අපි හරි කැමති එතකොට කොහොමද මොකද්ද කරන්නේ ඕකේ මින් දැනෙන්නේ කොහොමද ඔය විදිහට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ දැන් ඔය විදිහට මේ දහමට එන්න බෑ. දැන් අපිට ප්‍රශ්නේ මතු වෙන්න ඕන කියන එක තමයි පළවෙනි දේ. ඒකට ඔය කිව්වට මම හිතන්නේ නැහැ ප්‍රශ්නේ මතු වුණා කියලා. දැන් අපිට කම් මොකද්ද හදාගත්තා කියන එකනේ. ඒකත් කියා දෙන්න. ප්‍රශ්නේ මතු වුණා නම් අයින් වෙන විදිහ කියා දෙන්න කියන එක කියන්නවත් දෙන්නේ නැහැ. දැන් මං කියන්නේ අපිට මේ ප්‍රශ්නේ මතු වෙන්නේ නැහැ කියන එක තාමත් මම කියන්නේ. ඉවසන්න දෙයක් මතු වෙනක මේකත් ආයේ තව බණක් ඇහුවා වගේ වෙනව නැහැ. ඒ කියන්නේ තමන්ගේ අර චින්තන ශක්තිය අවදි වෙන්නේ නැහැ. එහෙමයි.
එහෙමයි.
උත්තරයක් දෙන්නවත් මාර්ගය කියලා දෙන්නවත් මෙහෙම කරන්න කියනවත් නෙවෙයි මේ යන්නේ. අපි හොයන විදිහේ අදුවක් තියනවා කියන එක මේ දෙන්න. ඒක වෙනස් වෙන්න නම් අපිට ඇත්තටම ගැටලුවක් මතු වෙනවා මම කියන්නේ අපිට ඇත්තටම ගැටලුවක් මතු වෙලා නැහැ කියලා. දුක නැති කරන්න හදනවා මම නැති කරන්න හදනවා මොනවා හරි කරන්න හදනවා හැබැයි ගැටලුව නැහැ. මම ඉන්න එකේ ගැටලුව අපිට මතු වෙලා නැහැ. ඒ මතු වෙලා කියලා අපි වචන ටිකක් දාගෙන හිතාගෙන ඉන්නවා මම හිතියොත් ඉතින් දුකයිනේ. අතරේ යනවානේ. මොන හරි වචන ටිකක් දාගන්න. හැබැයි මේ ඇත්තටම මම කියන එක මම අර ඒකෙන් හොයන්න එපා කිව්වෙත් ඒකයි දැන් අර. ඒතෝ මම මගේ නිවි කියන එක අර අහපු එක මේකට ආරෝපණය කරන්න යනවා මිසක් අර අපේ පැත්තෙන් ඒක මතු වෙලා නෙවෙයි කියන එක. තේරුණාද නැහැ කියන්න හදන්නේ.
අවසරයි කියන එක තේරුණා මේ දැන් එහෙම දැන් ඒක එහෙම සකස් වෙන එක එතකොට ඒක සංස්කාරයක් එතකොට ඒක දුකක් වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ
අන්න හරි දැන් ඒ දැන් බුදුහාමුදුරුව දුකයි කියන අපිට දුකක් කියලා තේරෙන්නේ නැහැ ඔන වගේ ඒ මතු වෙනවා ඒකට දුකක් කියලා තේරෙන්නේ නැහැ කියන්නේ අනිත්‍ය කියන එක කොහෙත්ම තේරිලා නැහැ. අපි අර හිතාගත්තු අනිත්‍යයක් වඩන්න යනවා නිසා. මේ ඒක මම කියන්නේ දැන් ප්‍රායෝගිකත්වයෙන් මතු වෙන්න ඕන කියන එක. ඒකට තමයි මම කිව්වේ අර දැන් අර උදාහරණයක් ගත්තේ අර සද්දය ඇහෙනකොට කපුටා කියලා දැනගත්තා දැන් එතන මං යොමු කළේ සාධාරණ ප්‍රශ්නය හිතන කෙනෙක්. එහෙනම් මම හිතන්න කියන එක නෙමෙයි අපේ මේ අත්දැකීම ඇහෙනකොට මොකද වෙන්නේ? දකින්නකොට මොකද වෙන්නේ? දකින්නවා කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ අපිට තාම ඇවිල්ලා නැහැ. හරි? කියන්නේ මේ ජීවිතේ ඉන්නම කියන එකේ ප්‍රශ්නේ මතු වෙනවා.
රවි මහත්තයා කියන එක හරි ඇත්තටම ඒ ප්‍රශ්නයක්ද කියලා තේරෙන්නේ නැහැ. එතන ඒ ප්‍රශ්නේ තියෙනවා.
ඔව්.
ඒක මෙහෙම ප්‍රශ්නේ. ඒ කියන එක හරියටම
හරි.
ඒක තමයි අර වචනෙන් පුරුදු කරනකොට එනවා කියලා කියන්නේ ඒකයි අර. වචනෙන් අපි මේක සත්‍යයක් නෙමෙයි අර. නන්දකෝවාද සූත්‍රෙත් අහනවානේ. නිත්‍ය දනිච්චද කියලා අහන්නේ. එතකොට එතනදී උත්තර දෙන්නේ අනිච්චයි. එතකොට දැන් ඊට පස්සේ ඒ සූත්‍රේම අවසාන යනකොට අහනවා මේ කොහොමද ඔක කිව්වේ කියලා. දුකයි අනිච්චයි දුකයි අත්ත කියලා ගන්න එක වැරදි කියන එක ගන්න එක වැරදි කියලා කියනවා. ඊට පස්සේ කොහොමද කිව්වේ කියලා අහනවා නේද? එතකොට එතකොට එතනදී මුත්‍රේ තමයි ඒක දැනගෙන තමයි කිව්වේ කියලා. එතකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය කියන එකත් අපිට අපෝ වෙලා නැති.
අපි කියන්නේ දැනගෙනමද?
අන්න ඒකයි. හරියටම හරි ඔබතුමා කියන්නේ.
මේ මෑණියන් වහන්සේලා උත්තර දෙන්නේ මේක සම්‍යප්ප්‍රඥාවෙන් දැක තමයි මේ කියන්නේ. මනාකොට දැකලවයි කියන්නේ කියලා කියනවා. අපිට අන්න ඒ උත්තරය දෙන්න පුළුවන්. අපි අනිත්‍යයි කියලා. දැන් මොකක්ද අහන්නේ? තෙලුත් ඉරෙත් දැල්ලත් නිසා ආලෝකේ කියන ආලෝකේ වෙනවා. ඡන්ද පවාද සූත්‍රය. නැව ඇසේ ඇසේ දැකිනේ කදනනේ ඉස්තර කරන්නේ. ඒකට උපමාව තෙලුත් කිමෙත් දැනගෙනේ මේ ගැන මොකද හිතන්නේ? තෙලුයි ඉරෙයි දැල්ලයි නිසා නේද ආලෝකය. ඔව් කියන. ඊළඟට අහනවා මේ තෙල් නිත්‍යද අනිත්‍යද? ඉරේ නිත්‍යද අනිත්‍යද? දැල්ල නිත්‍යද අනිත්‍යද? ඒක අනිත්‍ය. එතකොට දැන් මේ නතරපු එක මම මේ කියන්න හදන එක ටිකක් මේ තේරුම් ගන්න බලන්න. මේ මතු කරන්නේ අපිට ඇත්තටම හොයන්න තරම් උනන්දුවක් එනවද? විමසීමක් කරන්න. ඒකට ලොකු ගැටලුවක් අපිට මතු වෙන්න ඕන. හොයන්න දෙයක් එන්න ඕන. ප්‍රශ්නයක්. අපි ඒක මතු වෙන්න නැතුව බලෙන් හොයන්නේ යනවා කියන එක තරහට හරියන්නේ නැහැ. ඒ තමන්ගේ පැත්තෙන් විමසන්න. දැන් අනිත්‍ය ගැන හොයන්න නම් ඇයි අනිත්‍ය ගැන හොයන්න ඕන කියන ප්‍රශ්නේ මතු වෙනවා. ඒක බලෙන් අනිත්‍යයක් දාගන්න ගියාට හරියන්නේ නැහැ. එතකොට මේකෙදි මම ආයෙ මතක් කරනවා ඉතින්ලා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ කියලා කරන්න කීප එකක්වත් කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. පජයනා කරන්න කියනවා ඒක කරන්න. එතකොට අනිත් කියපු ඒවත් ඒ තමන්ට වැටහෙන විදිහට ඒවා කරගෙන යන්න. ඒ කරන දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපේ අඩුවක් තියනවා නම් අපි කොහොමද ඒක තව අදාගන්නේ? මොකද්ද මේ අඩුව අඳුරගන්නේ කොහොමද කියන තැන විතරයි මම කතා කරන්නේ. මේ විදිහට කරන්න මොකක්වත් නෙවෙයි. ඒක තමන්ටයි කියන්නේ. මං අහන්නේ මේ තමන්ගේ පැත්තෙන් අවංකව අහන්න තමන්ට මේක හොයන්න තරම් උනන්දුවක් ඕනකමක් තියනවද? ගැටලුවක් තියනවා. ඒක මතුවෙන්නේ නැත්තම් මේ අර දහමේ ප්‍රයෝජනය ගන්න පැත්තට ඇවිල්ලා නැහැ කියන එක මං මේ කියන්නේ. තව සාකච්ඡා කළත් ඒකදම වගේ. ඉතින් ඒක ඒ පැත්තේ මොකද්ද අපේ තියෙන අඩුව? කියන්නේ දේකදී දැන් අපේ කවුද? හරි මාස්නා කිව්වා අර මේ රූපයක් වේදනාව මේ ප්‍රායෝගික දෙයක් අරගෙන කියන්න කියලා එකයි මම අර උදාහරණයක් ගත්තේ මේ. අපි ඔය කොච්චර මොන තර්ක ගෙනාවත් නෑ ඇහෙන එක දකින්න එක. ජීවත් වීම කියන එක තියෙනවානේ. ඒ ජීවත් වීමේ සජීවී වීමේ ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නයක් තියෙනවාද? ප්‍රශ්නයක් නැත්නම් ඉතින් හොයන්න දෙයක් නෑ අපිට. ඒක තමයි වෙලා තියෙන්නේ. නැත ප්‍රශ්නයක් නැහැ. ඒකට කොහෙත් ජීවත් වීම වෙන එකක් ධම්ම මාර්ගයේ වෙන එකක් කියලා තියෙන්නේ මේ කියලා මට හිතෙනවා. මන් දන්නේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නෑ මොකද හිතන්නේ? කාට හරි අදහස් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ඇහුවත් විතරයි මම සාකච්ඡාව ගෙනියන්නේ. මේ කියන දෙයින් උනත් තව තව ඇහුවත් තමයි ඉදිරියට යන්නේ.
අවසරයි රවි මහත්මයා. දැන් අර මහත්මයා අපු විදිහට දැන් කපුටෙක්ගේ සත්‍යයක් කරනවා. අපි තීරණය කරනවා ඇහුනේ කපුටෙක් කියලා. එනට දැන් අපි ඇසීමක් නම් උනේ එහෙම බලනකොට අපි දැන් ඇසීම කපුටෙක් වුණේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. එතකොට ඇසීම කපුටෙක් වෙන්න නම් එතන ඇසීමට ඇසීමේ ක්‍රියාවට වැඩි එහා ගිය දෙයක් සිදු වෙලා තියෙනවා. එතකොට අපි තවදුරටත් එහෙම හිතාගෙන යනකොට එතකොට අපි දිතනවා එහෙනම් අපි මේ කලින් අහපු දෙයක්
මේ මේ අහලා හිතේ ධාරණය කරන සුදු දෙයක් වෙන්නේ නැත්නම් මේ මතක් වෙන්නේ නැත්නම් එතකොට එහෙම බලනකොට එතන ආපහු අපි ඇහිමේ කෘතිය වෙනුවට අපි දැන් සිටීමේ කෘතියට ගිහලා තන එහෙම බලනකොට අපි එහෙම බලන්න ගියාම අපිට දිගින් දිගට ප්‍රශ්න මතුවීමක් නිසා නිගමනයකට එන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ විදිහෙන් ගියාම අපිට නිතරම ප්‍රශ්නයක් නිසා විසඳුමක් නැහැ. විසඳුමක් වෙනවා නම් එතන මේ මේ ලෞකික දෙයක් වෙන්න බෑ. විසඳුම කියන්නේ ඊතරවීම වගේ දෙයක් වෙන්න ඕනේ. එහෙමනම් දිගින් දිගටම ප්‍රශ්නේ විතරම නේද මතුවේ ඉත්තේ කියලා මට හිතන තේරුම් ගන්න.
ඔව්. විමසනවා කියන්නේ දිගින් දිගටම ප්‍රශ්න තමයි මතුවෙන්න ඕන. මං අහන්නේ දැන් ඔබතුමා විසඳුමනේ දෙන්න හදන්නේ. මේ විදිහටයි මෙහෙම වුනේ කියලා. ඒකට යන්න කලින් ප්‍රශ්නේ මොකද්ද? දැන් ගැටලුව මොකද්ද? මං කියන්නේ අපිට ප්‍රශ්නේ පැහැදිලි නෑ කියන එක. අපිට හොයන්න දේවල් තියෙනවා ප්‍රශ්නේ දන්නේ නෑ. ඒ වගේ පැත්තක් තේින්නේ නෑ. මේ ප්‍රායෝගිකත්වයේ ප්‍රශ්නයක් මතුවෙන්න ඕන. මොකද්ද දැන් ප්‍රශ්නේ මේ සිද්ධියේදී ප්‍රශ්නේ මොකද්ද? අපට සැදහනවා කියලා අපි අත්දකින්න. හැබැයි අපිට පේනවා ඇසීමක් නෙවුනේ. ඇසීම කියන එකට අපට කියන එකේ කිසිම සම්බන්ධයක් තියනවද? අපි මේ හිතන්න ගියොත් මේ හිතනවා කියන එක මාර්ගය නෙවෙයි ආ. මේ අපිට මේ අපේ වැරද්දක් මතු කරගන්න පොඩ්ඩක් මේ අනස මෙහෙවන්න මේ. මේක මාර්ගයට සම්බන්ධ කරගන්න එපා. අන්නේ අපි ඉන්න තැන මතු කරගන්න. දැන් මෙතන ප්‍රශ්නයක් මතු වෙනවද කියන එක මං අහන්නේ. විමසන කෙනෙකුට නම් ප්‍රශ්නයක් මතු වෙනවා.